SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝ පුරාම යන්න ලෝකයේ මේ වෙනකොට අලුතෙන් සිදුවන දේ පිළිබඳව දැනගන්න එහෙමනම් දැන් අපි අවස්ථාව ලබා ගන්නට සූදානමින් සිටින්නේ. ලෝවට විශේෂාංගය ආරම්භ කරමු. සුපුරුදු විදිහට AFP මාධ්‍ය ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
මේ වෙනකොට උතුරු කොරියාව පිළිබඳව නැවත වතාවක් කතාබහ කරන්නට පටන් අරගෙන තියෙන්නේ. අපි මේ සම්බන්ධව සති කිහිපයකට කලින් මේ විශේෂාංගය යටතේම කතා බහ කළා. උතුරු කොරියාව රොකට් මිසයිල් අත්හදා බැලීමක් සිදු කළා. මේක සිදු කරන කාලවකවානුවේදී අවට රටවල් ජපානය, ඇමරිකාව වගේ රටවල් මේ සම්බන්ධව දරු ප්‍රතිපත්තීන් පිළිබඳවත් උතුරු කොරියාවේ ඇත්ත තත්ත්වය පිළිබඳවත් අපි කතා බහ කළා. විශේෂයෙන්ම යුදමය අතින් ප්‍රබලව පැවතුනත් රටේ පවතින සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය පිළිබඳව පවා අපි හෙදී අවධානයට ලක් කළා. දැන් මේ වෙනකොට අපිට ආරංචි වෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂිත තීරණයක් අරගෙන තියෙනවා කියලා මේ උතුරු කොරියාවේ හිතුවක්කාරී ප්‍රතිපත්තිය හේතුවෙන්. ඒ නිසා අපි එතනින් අද දවසේදී කතා බහ පටන් ගනිමු. අමල්, මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව පුළුල් විග්‍රහයක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
දිල්රුක්ෂි, අතරම අර ඔබ කිව්වා වගේම උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි පිළිබඳ එහෙම නැත්නම් න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දිගින් දිගට මේ පරීක්ෂණ අත්හදා බැලීම් කිරීම නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සතියේදී තවත් තීන්දුවක් ගත්තා. උතුරු කොරියාව සම්බන්ධයෙන් දැනට පනවා තිබෙන ආර්ථික සම්බාධක තවත් උත්සන්න කරන්නට. එතන මේ අලුත් සම්බාධක අනුව උතුරු කොරියාවට භාණ්ඩ හා සේවා සැපීමේදී වෙන්දරත් වඩා තහංචි ඇති කරලා තියෙනවා. ඒ එකම උතුරු කොරියාවේ වරායන් වලට සේන්දු වෙන නෞකාවලට ඒ අසල රටවල් වලට ඊට පස්සේ ගමන් කිරීමට තහනම් කරලා තියෙනවා. ඒ වගේම උතුරු කොරියාවට විශේෂයෙන්ම ගුවන් යාන සඳහා පාවිච්චි කරන ඉන්ධන වගේ දේවල්, අනෙකුත් ලෝහමය ද්‍රව්‍ය ලබා දීම තහනමට ලක් කරලා තියෙනවා. ඊට අමතරව උතුරු කොරියාවෙන් අනෙත් රටවලට විකුණන ගල් අඟුරු, විශේෂයෙන්ම මේ ව්‍යාපාරේ ගල් අඟුරු ව්‍යාපාරය කරන්නේ උතුරු කොරියාවේ යුද හමුදාවයි. ඉතින් මේ යුද හමුදාවට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන ගල් අඟුරු ව්‍යාපාරය, ගල් අඟුරු වලින් ලැබෙන ආදායම හමුදාවට යන එක වළක්වීම සඳහා බැංකු ක්ෂේත්‍රයට බලපාන විදිහටත් ඒ සම්බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් මේ සියල්ල සිදුවෙනවත් එක්කම උතුරු කොරියාව ඇත්තටම මේ කිසිම දෙයක් මායමකට ලක් කරන්නේ නැතුව උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමක් කරා මේ සම්බාධක ක්‍රියාත්මක වෙනවත් එක්කම. මේ අලුත් අත්හදා බැලීම තමයි සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ක් 150ක් දුර යන මිසයිලයක් ඔවුන්ගේ නැගෙනහිර වෙරළ පැත්තේ ඉඳලා ඒ අත්හදා බැලීම කරා. ඇතරම මේක අපි කියනවා මේ සී ඔෆ් ජපාන්, එහෙම නැත්නම් ජපානයේ ආශ්‍රිත මුහුදු තීරය තමයි මේක සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ආර්ථික සම්බාධක ඇති කරන අවස්ථාවේදී ඇතරම ජාත්‍යන්තර ප්‍රජාවටම නිකන් කනේ පහරක් වගේ. මොකද උතුරු කොරියාව මේට කලින් ජනවාරි 6 වෙනිදා ඔවුන් මේ විදිහට තව මිසයිලයක් අත්හදා බැලුවා. ඒකත් එක්කම මේ දෙවැනි මිසයිලයත් මේ අවුරුද්දේදී මේ විදිහට අත්හදා බලලා තියෙනවා. මේ කිසිම සම්බාධකයක් ගණන් ගන්නේ නැතිව.
අමල්, මේ අපි මීට කලින් සාකච්ඡාවේදී කතාබහට ලක් කළා මේ ජපානයේ මේ සම්බන්ධව දක්වන විරෝධතාව සහ ඇමරිකාව මේ සම්බන්ධයෙන් අරගන්නට නියමිත පියවර පිළිබඳව. ඒ පියවරේ ප්‍රතිඵලයක් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අරගෙන තියෙන්නේ අවුරුදු 20කට පස්සේ නැවත වතාවක් උතුරු කොරියාවට සම්බාධක පනවන්න. අපි ගියවර සාකච්ඡා කරා අර උතුරු කොරියාවේ නායකයා කිම් ජොං උන්ගේ පාලනය පිළිබඳවත්, ඒකාධිපති සහ හමුදාමය පාලනයක් ආකාරයෙන් ඔහු රැගෙන යන මේ දරදඬු පාලනය පිළිබඳවත්. එතකොට දැන් මේ ජාත්‍යන්තර ප්‍රජාවට ඇහුම්කම් නොදී උතුරු කොරියාව තවදුරටත් මේ ප්‍රතිපත්තියේ රැඳී සිටීමේ ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් අපිට විග්‍රහ කරගන්න දෙයක් තියෙනවද එතන?
ඔව්, මෙතන ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ දිලුක්ෂි, උතුරු කොරියාව ඒකාධිපති ස්වරූපයෙන් තමන්ගේ රටේ ඒ යුදමය ශක්තිය ඔවුන් තර කරගෙන ජාත්‍යන්තරව කොන් වුණත් ඔවුන්ගේ අසල්වැසි ප්‍රධානම රටවන චීනය ඇත්තටම ඔවුන්ට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. මේ අවස්ථාවේදී මේ ආර්ථික සම්බාධක ගැනත් යම්කිසි විදියකට සැකයක් මතුවෙලා තියෙනවා. චීනය මේ සම්බාධක ක්‍රියාත්මක කිරීමේදී ඊතරම් ඕනෑකමකින් කැපවීමකින් මේ කටයුත්ත කරාවිද කියලා. මොකද චීනයට සෑහෙන සහයෝගයක් උතුරු කොරියාවෙන් ලැබෙනවා. එකම උතුරු කොරියාව චීනයේ කොටසක් වාගේ සෑහෙන දුරට චීනය සමග එකතු කටයුතු කරන චීනයේ ප්‍රබලම මිත්‍ර රටක් හැටියට තමයි පෙනී සිටින්නේ. ඉතින් මේ අවස්ථාවේ මේ ලෝකයේ මේ ප්‍රදේශයේ තියෙන අනෙකුත් ප්‍රශ්න දිහා බලපුවම විශේෂයෙන්ම චීනයේ දකුණු වෙරළේ තියෙන ඒ මුහුදේ තියෙන නොයෙකුත් දේශ සීමා සම්බන්ධයෙන් පැනනගිලා තියෙන ආන්දෝලනාත්මක තත්ත්වයත් එක්කලා සලකලා බලනකොට චීනයත් ඇත්තටම උතුරු කොරියාව කඩා වැටෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් යම්කිසි විදිහකට උතුරු කොරියාවට ඒ චීනෙන් ලැබෙන සහයෝගය නිසා තමයි උතුරු කොරියාව කොතරම් තමන්ට විරුද්ධව ජාත්‍යන්තර ප්‍රජාව නැගී සිටියත් ඒට එරෙහිව ඒකට මුහුණ දෙමින් ඉතාමත්ම දරදඬු විදියට මේ ප්‍රතිපත්තියක් අරගෙන යන්නේ. තමන්ගේ රටේ ජනතාව ඇත්තටම ඉතාමත්ම දරිද්‍රතාවෙන් පෙළෙන අවස්ථාවක වුණත් ඒවට මුහුණ දීලා තමන්ගේ යුද ශක්තිය ආරක්ෂා කර ගැනීමට ඔවුන් මේ පියවර අරන් තිනවා, විශේෂයෙන්ම චීනෙන් ඔවුන්ට ලැබෙන සහාය නිසා.
අමල්, එතකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මේ නිත්‍ය සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. එයින් චීනයත් එක්තරා රටක්. එතකොට දැන් ඔය තීරණ ගනිද්දී චීනය යම් කිසි විරෝධතාවක් දක්වලා තියෙනවද?
මේ අවස්ථාවේදී දිල්රුක්ෂි අතරම ජාත්‍යන්තර ප්‍රජාවකින් ඒ වගේම මුළු ලෝකයේම නගාපු ඒ විරෝධතාවයත් එක්කලා චීනය ඒකට අනුකූලව කටයුතු කරලා තියෙනවා. ඇත්තටම චීනයත් මේ අවස්ථාවේදී ඒ සහාය ලබා දීලා තියෙනවා. මොකද චීනයට පුළුවන්කමක් තිබුණා නිෂේධ බලය පාවිච්චි කරලා මේක නතර කරන්නට. නමුත් ඔවුන් එහෙම පියවරක් අරන් තිබුණේ නැහැ. නමුත් ඒ එසේ තිබියදී මේ සම්බාධක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී තමයි ප්‍රශ්නේ පැනනගන්නේ. ඒක චීනයට කොතරම් කැපවීමකින් මේ කටයුත්ත කරනවද කියන එක.
හොඳයි, ඔබට මේ පුළුවන්කමක් තියෙනවා නම් යන්න අපේ පසුගිය විශේෂ අංගවලට sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා පුවත් සහ විශේෂාංග කියන උඩ තියෙන කොටස ක්ලික් කරොතින් ඔබට පුළුවන් සෑම සිකුරාදාවකම අපි මේ ලෝවටා විශේෂාංගය යටතේ කතා බහ කරපු කරුණු දැනගන්න. ඒ යටතේ මීට සති දෙක තුනකට කලින් අපි මේ උතුරු කොරියාවේ ප්‍රශ්නය පිළිබඳව, එහි මුලාරම්භය පිළිබඳව පුළුල්ව කතා බහ කරලා තියෙනවා. ඒ තොරතුරුත් ඔබට දැනගන්න පුළුවන් වගේ මා මෙහිදී මතක් කර සිටිනවා. මීළඟ අවධානය ජෝදානය පිළිබඳව. සිරියාවේ ඇතිවෙලා තියෙන ISIS ප්‍රශ්නය හින්දා මේ සරණාගතීන් අවට රටවල් වලට සංක්‍රමණය වීම පිළිබඳව කතා බහ කළානි. එතනදී ජෝදානයත් ප්‍රමුඛ රටක් විදිහට අපි අවධානයට ලක් කළා. සිරියාවේ අවට තියෙන රටවල් අතරින් ජෝදානෙත් සෑහෙන සිරියානු සරණාගතීන් පිරිසක් රැඳී සිටිනවා. ඉතින් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ ජෝදානයත් සිරියාවත් අතර දේශ සීමා ආසන්නයේ ISIS සංවිධානය මගින් ඇති කරමින් යන එක්තරා තර්ජනයක් පිළිබඳව. ත්‍රස්තවාදී කටයුතු ජෝදානයටත් පැමිණේ විදි කියන පොඩි සැකයකුත් තියෙනවා. මේ ඇතුළත තිර තත්ත්වය පිළිබඳව මම කැමති අමල් මීලඟට කරුණු විමසා බලන්න.
දිල්ලු ක්ෂේත්‍රම සිරියාවයි ජෝදානයේ අතර තියෙන මේ දේශ සීමාවේ IS සංවිධානය විසින් පවත්වාගෙන ගිය ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක්, ඔවුන්ගේ යටතේ තිබිච්ච කුඩා නගරයක් නැවතත් ජෝර්දානයේ හමුදාව මෙහෙයුමක් දියත් කරලා එම ප්‍රදේශයේ ISIS කණ්ඩායම සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරගෙන අනෙකුත් කට්ටිය ජීවිතක්ෂයට පත් කරන්නට හැකි වුණයි කියලා මේ සතියේදී වාර්තා වුණා. මේක ජෝර්දානය ප්‍රකාශයට පත් කරේ IS සංවිධානයට විරුද්ධව කරන ඒ යුදමය ක්‍රියාදාමයේ ප්‍රධානම සංදිස්ථානයක් හැටියට. ඇත්තටම මේක IS සංවිධානයට විරුද්ධව කරන යුද්ධය අලුත් මගකට යොමු වෙන එකක් හැටියටත් ඔවුන් හඳුන්වා දුන්නා. මොකද මේ දේශ සීමාවේ ඉඳලා තමයි විශේෂයෙන්ම සිරියාව ඇතුළත් ඒ වගේම සිරියාවෙන් පිටතත් ඒ IS ක්‍රියාකාරීන් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් මෙහෙයවපු මධ්‍යස්ථානයක් හැටියට. මේ වෙනකොට ජෝර්දාන් බලධාරීන් කියා සිටිනවා ඔවුන් 20කට අධික IS ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තයි කියලා. ඒ වගේම සෑහෙන පිරිසක් මෙම මෙහෙයුමේදී ජීවිතක්ෂර පත් කරන්නට ඔවුන් සමත් වුණයි කියලා.
එතකොට අමල්, දැන් මේ වෙනකොට සංඛ්‍යා ලේඛන කොහොමද වාර්තා වෙන්නේ? කොයිතරම් සිරියානු සරණාගතීන් පිරිසක් ජෝර්දානයේ ඉන්නවද?
අතරම දිරක්ෂ මෙතන නිල වශයෙන් අපි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒ කොමිසමේ සංඛ්‍යා ලේඛන බලපුවාම 106කට අධික සිරියානු ජාතිකයන් පිරිසක් මේ වෙනකොට ජෝර්දානයේ රැකවරණය ලබාගෙන තියෙන සරණාගතයන් හැටියට. නමුත් ජෝර්දානය ප්‍රකාශ කරන්නේ මේ හුඟක් අය ඔවුන් ලියාපදිංචිය ලබාගෙන නැතයි කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට 110කට වඩා වැඩි සිරියන් වැසියන් ප්‍රමාණයක් ජෝර්දානයේ සරණාගතයන් හැටියට ජීවත් වෙනවා කියලා. ඉතින් ඔවුන් මේක එක්තරා විදිහකට ජෝර්දානයට පමණක් නෙමෙයි ඒ කලාපයේ අවසර රටවල් වලටත් යම්කිසි විදිහකට තර්ජනයක් කියලා. මොකද මේ සරණාගතයන් අතරින් IS සංවිධානයේ සමාජිකින් ජිහාඩ් වරුන් සෑහෙන පිරිසකුත් ඉන්නවයි කියන කාරණා මතුවෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ වෙනකොට ජෝර්දානයේ ඔවුන්ගේ අමාන් අගනුවර මේ වෙනකොට දැඩි ආරක්ෂාවක් ඇති කරලා තියෙනවා. මොකද IS ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරයක් කොයි මොහොතක හෝ ඒ රටේ ඇතුළේ ඇති වෙන්නත් පුළුවන් කියලා. මොකද ජෝර්දානය හුඟක්ම යැපෙන්නේ සංචාරක කර්මාන්තය තුළින්. ඉතින් සංචාරක කර්මාන්තයට යම් කිසි විදිහකට හානියක් වෙයි කියන ඒ සැකය නිසා ඔවුන් ආරක්ෂාව තර කළා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේ අලුතෙන් ජෝර්දාන් හමුදාව ඇති කරපු යුද මෙහෙයුම නිසා ඔවුන් කියනවා සෑහෙන දුරට IS සංවිධානය දුර්වල කරන්නට ඔවුන් සමත් වුණයි කියලා.
දැන් මේ සිරියාවේ ඇති වෙලා තියෙන සරණාගත ප්‍රශ්නය මේ ඔය අවට කලාපීය රටවල් වලට විතරක් නෙමෙයි යුරෝපයටත් දැඩි ලෙසින් බලපාලා තියෙනා වගේ අපි විටින් විට විවිධ ස්වරූපෙන් කතා බහ කළා. සිරියාවේ ඇති වෙලා තියෙන ඔය ISIS තර්ජනය නිසා සිරියාව විතරක් නෙමෙයි එතකොට ඉරාකය, තුර්කිය මේ වගේ රටවල්වලුත් විශාල සරණාගතයන් සංඛ්‍යාවක් යුරෝපයට සංක්‍රමණය වෙනවා. ඉතින් ඔය සංක්‍රමණික ප්‍රශ්නය හින්දා යුරෝපය තුලත් විවිධ රටවල්වල යම් යම් අර්බුදකාරී තත්වයන් මතුවුණා. බොහෝ අය මේ සරණාගතයන් පලවා හරින්නට ක්‍රියා කරා. විශේෂයෙන්ම බටහිර ප්‍රදේශ ආශ්‍රිත යුරෝපා කලාපයේ රටවල් මේ සම්බන්ධව දක්වපු දැඩි විරෝධය මේ වගේ නොයෙකුත් ස්වරූපෙන් තොරතුරු කතා බහ කළා. මම යටගියාවේ කරුණ ඔබට මතක් කරන්නේ මේ තත්ත්වය පිළිබඳව නැවත වතාවක් සිහි කැඳවන්න. දැන් මේ අවස්ථාව වෙනකොට අමල් අපිට වාර්තා වෙනවා යුරෝපා සංගමයේ විසින් මේ සරණාගතීන් සම්බන්ධව ගන්නා වූ අලුත් පියවරක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔවුන්ගේ සුබසාධනයේ පැත්තෙන්. මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට වාර්තාවන තොරතුරු?
දිල්දුක්ෂි, මේ වෙනකොට යුරෝපා සංගමයේ සාකච්ඡාවට කීපයක් ඇතුළත් වෙලා තියෙන මේ සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නය කොහොමද යුරෝපා සංගමයේ රටවල් 28ක සංවිධානයක් හැටියට මුහුණ දෙන්නේ කියලා. මොකද මීට කලින් ඔබ කිව්වා වගේ ඒ සමහර රටවල් ප්‍රකාශ කරලා තියෙන මීට වඩා ඔවුන්ට සරණාගතයන්ට ඉඩ එන්න ඉඩ දෙන්න බැහැ, මොකද මේ තමන්ගේ රටේ ආර්ථිකයට මේක දරා ගන්න බැරි ප්‍රශ්නයක් කියලා. මේ වෙනකොට දිල්දුක්ෂි 113කට අධික සරණාගතයන් සංඛ්‍යාවක් යුරෝපයට ඇතුළත් වෙලා තියෙනවා 2015 මුල සිට බැලුවොත්. ඊට අමතරව මේ අවුරුද්දේ පළවෙනි මාස දෙකෙත් ලක්ෂ සංඛ්‍යාවක් මේ වෙනකොට යුරෝපා රටවල් වලට ඇතුළු වෙලා තියෙනවා. ඉතින් මේ අය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට යුරෝපා සංගමය යම්කිසි තීන්දුවක් ගත්ත මේ සතියේදී මේ අයට ඒ අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කිරීම. ඉතින් මේකෙදි යුරෝ මිලියන 700ක මුදල් ප්‍රමාණයක් අවුරුදු 3ක කාලයක් තුළ වියදම් කිරීම සඳහා යුරෝපා සංගමය ඒ අනුමැතිය ලබා දීලා ඒ මුදල් වෙන් කෙරුවා. යුරෝපයේ ඇතුලේ ඉන්න මේ සරණාගතයන්ට මේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට යුරෝපා සංගමෙන් මෙතරම් විශාල මුදලක් ලබා දීලා තියෙන්නේ. ඒකට එක්තරා හේතුවක් තමයි යුරෝපයේ රටවල් 28 ඇතුලේ තුල සෑහෙන අර්බුදකාරී තත්වයක් ඇති වුණා. එක එක රටවල් තමන්ගේ දේශ සීමා වහලා දාලා ඇත්තටම යුරෝපයේ ඇතුලේ නිදහසේ ගමන් කරන්නට තිබිච්ච හැකියාව තර්ජනයට ලක් වුණා මේ සරණාගතයන්ගේ පැමිණීම නිසා. විශේෂයෙන්ම ජර්මනිය මේ සරණාගතයන් තමන්ගේ දොරවල් විවෘත කරලා පිළිගන්න අතරතුරේදීම අනෙත් රටවල් මේකට විරුද්ධ වුණා. ඔවුන්ට හැකියාවක් නැtei කියලා මේ තරම් විශාල සරණාගතයන් ප්‍රමාණයක් රට තුල තියාගන්නට. ඉතින් එවැනි සමාජික රටවල් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්න, එකිනෙකා විවේචනය කරගන්න අවස්ථාවක තමයි මේ විදිහට යුරෝපා සංගමය එකතු වෙලා සාමූහික වැඩපිළිවෙලක් හැටියට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට මේ තීන්දුවක් මේ පහුගිය සතියේ ලබා ගත්තේ.
අපි ඊළඟට මේ අනතුරට ලක්වන ගුවන් යානා පිළිබඳව නැවත වතාවක් ලෝක ජනතාවගේ අවධානයට ලක්වන තොරතුරක් පිළිබඳව කතා බහ කරමු. ඔබට මතක ඇති හරියටම මීට වසර දෙකකට කලින්, ඒ කියන්නේ වසර 2014 මාර්තු මාසයේදී MH370 Boeing 777 වර්ගයට අයත් මේ යානාව අනතුරට ලක්ුණා. මැලේසියාවේ කුවාලාලම්පූර් සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරන අතරතුරේදී මේක සොයන්නට කොයිතරම් වෙහෙසක් ගත්තාද කියන කාරණාව පිළිබඳව මේ විශේෂාංගය අරතේම අපි බොහෝ ලෙසින් කතා බහ කරලා තියෙනවා. අවසානයේදී මේ සම්බන්ධව මැදිහත්වල හිටිය රටවල් ඒක ඔස්ට්‍රේලියාවට බාර කළා, ඊට පස්සේ ඒක නෙදර්ලන්තයට බාර වුණා. මේ වගේ නොකුත් රටරටවල් වලට යමින් විශාල පරිශ්‍රමයක් දරුවා. විශේෂයෙන්ම මුහුදු පතුලේ සිතියම් පවා නිර්මාණය කරමින් මේක හොයන්නට වෙහෙස වුණා. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා MH370 සුන්බුන් පිළිබඳ අලුත් ආරංචියක්. මේක වාර්තා වෙන්නේ අමල් අප්‍රිකාව පැත්තෙන්. මා කැමති මේ වෙනකොට වාර්තා වෙන තොරතුරුත් එක්ක මේ කතාවේ සුළු මුළු පිළිබඳව කතා බහ කරන්න.
මේ වාර්තා වෙන්නේ මොසැම්බික් රටේ ඔවුන්ගේ වෙරළේ යම්කිසි ස්ථානයක තිබිලා මේ ගුවන් යානයේ කියලා සැකකරන කොටසක් සොයාගත්තයි කියලා වාර්තා වුණා. මේ ඇත්තරම මේ කොටස ගුවන් යානයේ පිටිපස තට්ටක කොටසක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මේ සොයාගත්තු ඒ කොටස ඔස්ට්‍රේලියාවට යවන්න තීන්දුව කළා තියෙනවා මේ වෙනකොට. ඒ සඳහා බෝයිං සමාගමිනුත් ඒ නියෝජිතයන් පැමිණීමට නියමිතයි. ඉතින් මෙතනදී විද්‍යාඥයින් කියන්නේ ඔවුන් බලාපොරොත්තු වුණා යම් කිසි විදියකට ඒ මුහුදේ රළපහර යන ගමන් කරන ඒ පරිගණක උපකල්පන වලින් අනුව බලපුවාම මේ ප්‍රදේශයේ මේ විදියට ඒ ගුවන් යානෙන් සුන්බුන් සොයා ගැනීමේ හැකියාව තියෙනවා කියලා වුන් කලිනුත් කියලා තිබුණා. ඉතින් ඒට අනුකූලව තමයි මේ මොසැම්බික් රටේ හම්බ වෙච්ච මේ කොටසත් තියෙන්නේ. නමුත් ගුවන් යානේ කොයි ස්ථානයේද මුහුදට කඩා වැටුනේ කියන එක පිළිබඳව ඒ පිළිබඳ ඇතරම හරි මතයකුත් මේ වෙනකොටත් ප්‍රකාශයට පත් වෙලා නැහැ.
එහෙමනම් අද කතාව අවසන් කරන්නට ඇමරිකානු ජනාධිපතිවරණය මූලික කරගන්න මම කැමැති. මේක පිළිබඳව මම විටින් විට කියනවා මේ අපි අවධානයට ලක් කරන්නට ඕනේ. මොකද ඉදිරි ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය කවුද කියන එක මත ලෝකයේ බලතොලනේ දේශපාලනික වෙනස්කම් තීන්දුව తీරණ මේ බොහොමයක් වෙනස් වන්නට ඉඩකඩක් තියෙනවා. වත්මන් පාලක පක්ෂයේ ඩෙමොක්‍රටික් පක්ෂයේ නියෝජනය කරමින් බොහෝ වෙලාවට හිලරි ක්ලින්ටන්ට මේ අවස්ථාව උදා වේ කියලා අපි කතා බහ කළා. එතකොට රිපබ්ලිකන් පක්ෂයේ දැනට විපක්ෂයේ නියෝජනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ අවස්ථාව උදා වේවි කියලා අපි කල්පනා කළා. ඒ අතරතුරේදී විටින් විට හිසෝසෝපු චරිත පිළිබඳවත් කතා බහ කළා. ඔබට මතක ඇති අර බර්නි සෑන්ඩර්ස් පිළිබඳව එහෙම අපි කතා බහ කළා. දැන් මේ ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමේදී හුඟක් වෙලාවට අපිට මේ පොදු වචන කිහිපයක් අහන්නට ලැබෙනවා. එකක් තමයි සුපර් ටියුස්ඩේ, අනිත් එක තමයි වොෂ් අවුට් වෙන්ස්ඩේ. දැන් මේ කාරණා දෙක හරහාත් මේ ඇතිවන ප්‍රතිඵල පිළිබඳව යම් යම් විශ්ලේෂණවලට අන්තර්ජාතික විශ්ලේෂකයින් එළඹෙනවා. මම කැමති අර සුපර් ටියුස්ඩේ සහ වොෂ් අවුට් වෙන්ස්ඩේ පිළිබඳව ටිකක් කතා බහ කරන්න. මොනවද ඒ?
දෙලක්ෂී ඇමරිකාවේ මේ ඡන්ද ක්‍රමයේ තියෙන ඇත්තටම මූලික වශයෙන්ම මේ පක්ෂ දෙක තු රිපබ්ලිකන් පක්ෂත් ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂත් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තෝරා ගැනීමේ ඡන්දය තමයි දැන් ඇත්තටම ඇමරිකාව පුරා සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ඡන්දය දෙන්නේ ඒ පක්ෂවල සමාජිකයන් පමණයි. නමුත් මේ සුපර් ටියුස්ඩේ කියලා ඔවුන් හඳුන්වලා දෙන්නේ එකම දවසක් තුල ප්‍රාන්ත වැඩිම සංඛ්‍යාවක මේ මූලික වටේ තරඟ පැවැත්වෙන දිනය අඟහරුවාදාට තමයි මේ සුපර් ටියුස්ඩේ කියලා කියන්නේ. එතකොට ඒ අනුව තමයි මේ පහුගිය අඟහරුවාදා ප්‍රාන්ත 11ක මේ විදිහට ඩෙමොක්‍රටික් පක්ෂෙත් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂෙත් තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා තෝරගන්න ඒ ඡන්දය පැවැත්වුණා. ඉතින් ඊට පස්සේ තියෙන වොෂ් අවුට් වෙන්ස්ඩේ කියලා කියන්නේ ඇත්තටම හෝදගෙන යන බදාදා කියලා කියන්නේ. හුඟක් වෙලාවට සිද්ධ වෙන කාරණාව තමයි මේ විදිහට ප්‍රාන්ත 11ක ඡන්දය තිබුණට පස්සේ ඒ අපේක්ෂකයන් අතරින් අඩු ඡන්ද ලබා ගන්න පුද්ගලයන් තරඟෙන් ඉවත් වෙනවා සුපර් ටියුස්ඩේට පහුවෙනිදා. ඒ කියන්නේ බදාදා. ඉතින් ඒ නිසා තමයි මේ බදාදාට වොෂ් අවුට් එහෙම නැත්නම් සෝදාගෙන යන බදාදා කියලා කියන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඒක සිද්ධ වුණේ නැහැ. මොකද රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරන අනෙකුත් අපේක්ෂකයන් ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් ඡන්ද ලබා ගත්තේ නැති වුණාට ඔවුන් තරඟෙන් ඉවත් වන තැනට අන්ත පරාජයක් ලැබුවෙත් නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම සිද්ධ වුණේ රිපබ්ලිකන් පක්ෂයේ තුල තියෙන බෙදීම තව උත්සන්න වෙලා තියෙනවා. මොකද නිශ්චිත වශයෙන් කවුද රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කියන කාරණාව මේ අඟහරුවාදා නිසි ආකාරයෙන් තීන්දුවනේ නැහැ. ඉතින් ඒ නිසා අපි දකින්නේ රිපබ්ලිකන් පක්ෂයේ ඒ දැනට ඉදිරියෙන් ඉන්න ටෙඩ් ක්‍රූස්, ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්, මාකෝ රූබියෝ මේ තුන්දෙනා තව වට කීපයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේකෙන් කවුද ඉදිරියට එන්නේ කියලා. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ පක්ෂනායකත්වය මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එතරම් සතුටක් නැති බව ප්‍රකාශ වෙනවා. නමුත් අපි අනිත් පැත්ත බැලුවොත්, ඒ කියන්නේ ඩෙමොක්‍රටික් පක්ෂ දිහා බැලුවොත් මේ වෙනකොට හිලරි ක්ලින්ටන් සුපර් ටියුස්ඩේකින් පස්සේ ජයග්‍රහණ 7ක් ලබාගෙන පහසුවෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. නමුත් එතනත් බර්නි සෑන්ඩර්ස් ඔහුටත් සෑහෙන ඡන්ද ප්‍රමාණයක් තිබිච්ච නිසා ඔහු තවම වොෂ් අවුට් වෙන්ස්ඩේකට ඔහු අහු වුණේ නැහැ. ඉතින් දැනට පේන විදිහට නම් ඩෙමොක්‍රටික් පක්ෂයෙන් පැහැදිලිවම හිලරි ක්ලින්ටන් ලොකු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඇයට අපේක්ෂකත්වය ලැබීමේ හැකියාව අනිත් අයට වැඩිය ලැබිලා තියෙනවා.
හොඳයි, කාල වේලාවත් එක්ක බැලුවහම අපිට එපමණයි අද දවසේදී අවධානයට ලක් කළ හැකිවන්නේ. අපි ඔබට ස්තුතිය පළ කර සිටිනවා අමල්. ලබන සතිය එහෙමනම් සිකුරාදා හමුවෙමු. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
හොඳයි, එහෙමනම් මේත් එක්කම මම ඔබට මතක් කරනවා sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. මේ වෙබ් අඩවියට ගියාට පස්සේ ඔබට පුළුවන් අපගේ සෑම සිකුරාදාම විකාශය වන මේ ලෝ වටා විශේෂාංගයෙන් මීට කලින් තොරතුරු දැනගන්න. මොකද අපි හැම සතියකම අවධානයට ලක් කරන්නේ අපි කලින් කතා බහ කරපු කරුණවල අලුත් කරුණු, ඒවා යාවත්කාලීන කිරීමයි. මේ ලැබිලා තියෙන කෙටි වේලාව අතරතුරේදී ඒ නිසා යම්කිසි කාරණාවක් පිළිබඳව අපි අලුත් තොරතුරු කතා බහ කරනකොට ඔබට අවශ්‍යතාවක් තියෙනවා නම් එහි මූලික තොරතුරු දැනගන්න යන්න sbs.com.au/sinhalese. උඩින්ම තියෙනවා පුවත් සහ විශේෂාංග කියලා කොටසක්. ඒ කොටසට ඔබ ඇතුල් වන්න ක්ලික් කරන්න. එතකොට තියෙනවා අපේ මේ අප්ලෝඩ් කරන හැම විශේෂාංගයක්ම. ඔබට පුළුවන් දින 90 ගිහිල්ලා බලලා හැම සිකුරාදාකම මේ ලෝ වටා විශේෂාංගයට ගිහිල්ලා අපි මොනවද කතා බහ කරලා තියෙන්නේ කියලා දැනගන්න. හොඳයි, එහෙනම් අපි තවත් සුළු මොහොතකින් මේ ළඟ විශේෂාංගය සමගින් එකතු වෙනවා.